ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සිට 6 දක්වා ගරු අග්‍රාමාත්‍යතුමී
ගරු කථානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සහ 5 අනුමැතිය සඳහා අද දින ඉදිරිපත් නොකරන බව දන්වා සිටිමි ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 2 3 4 සහ 6 අනුමැතිය සඳහා ඉදිරිපත් කරමි කොමිසම්
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මන්ත්‍රීතුමා විවාදය ආරම්භ කිරීමට ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා.
ගරු කථානායකතුමනි අද දින මේ විවාදය පැවැත්වෙන්නේ විශේෂයෙන්ම මීට කලින් රජයේ කැබිනට් මණ්ඩලය විසින් නියම කරන ලද නියෝග සහ ගැසට් පත්‍ර නීත්‍යානුකූල අවශ්‍යතාවයක් නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ අද සිද්ධ වෙන සාකච්ඡාව විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්න ඕනේ මේ කරුණු කාරණා බොහොමයක් රටේ තිබ්බ තත්ත්වයන් මත පැවති රජය නැත්නම් පැවති කැබිනට් මණ්ඩලය ගත්ත තීරණ. ඉතින් ඒ නිසා මේ පිළිබඳ සමහර දේවල් පිළිබඳ විශ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක් නැත්නම් විශ්ලේෂණාත්මක කරුණු අධ්‍යයනය කිරීමට තිබෙනවා. නමුත් නීතිමය කරුණ මත විශේෂයෙන්ම මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාල රාමුවේ නීතිමය තත්ත්වයන් මත පාර්ලිමේන්තුවට මේ කාරණා ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම කථානායකතුමනි ඊයේ පෙරේදා සහ මෙතෙක් මේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම විපක්ෂයෙන් කතා කරන කාරණා පිළිබඳ ජනතාව දැනුවත් වෙන්න ඕනේ මේ රටේ ආර්ථිකය මොන තත්ත්වයේද තියෙන්නේ කියලා. මොකද මේ රටේ ආර්ථිකය අද තියෙන තත්ත්වය පත්කරේ වර්තමාන ආණ්ඩුව නෙමෙයි. අපේ රටේ ආර්ථිකය මේ තත්ත්වයට පත්කරේ මේ මෙතෙක් මෙතන ඉදිරියේ ඉන්නත් මීට කලින් මේ රට පාලනය කරපු දේශපාලන තන්ත්‍ර කැබිනට් මණ්ඩල රාජ්‍ය නිලධාරීන් මේ සියල්ලම ගත්ත තීරණවල ප්‍රතිවිපාක තමයි සමාජයක් විදියට අපි අත්විඳේ. ඒතර විශේෂයෙන්ම බදු සම්බන්ධයෙන් කතාබහකට ලක් වෙනකොට මම ගරු මන්ත්‍රී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරන්න අවශ්‍යයි මේ බදු ජනතාව මත වැඩිපුර පටවන්න උනේ ඇයි කියන එක අපිට දැන් අමතක වෙලා තියෙනවා. ලෝකේ සංවර්ධනය වෙන රටවල්වල තමන්ගේ දළදේශීය නිෂ්පාදිතයේ 20% 24% අතර ප්‍රමාණයක් බදු එකතු කර ගැනීමට හැකියාවක් තියෙනවා කියලා IMF ආයතනයේ වාර්තාවෙත් පැහැදිලිව තියෙනවා. ඒතර අපේ රටේ ආර්ථිකය බිඳ වැටෙන්න ප්‍රධානම හේතුවක් ලෙස ඉන්ස්ටිටියුෂනල් කරප්ෂන් ආයතනික වශයෙන් තිබ්බ වංචාව දූෂණය බලපාපු බවත් IMF වාර්තාවේ ඩයග්නොස්ටික් රිපෝට් එකේ උඩින්ම ලියලා තියෙනවා. තොර මේ රටේ බදු එකතු නොකර ගැනීම සම්පූර්ණයෙන් සම්බන්ධයි කරු කථානායකතුමනි දූෂණය සහ වංචාව. අදාළ බදු එකතු කර නොගැනීම අදාළ බදු පැහැර හැරීමට සැලැස්වීම අදාළ බදු එකතු කිරීමට කාර්යක්ෂමතාවයකින් උනන්දුවකින් කටයුතු නොකිරීම තුල තමයි අපේ රටේ මේ බංකොලොත්භාවයට රට එන්නේ. සරල උදාහරණයක් කිව්වොත් අපේ රටේ ආදායම් සමස්ත බදු එකතු කිරීම 8.5%කට වටගන්නේ 2019 මේ රටේ බලයට පත් වෙච්ච ආණ්ඩුව. ඒක අත්නෝමතික තීරණයක් කියන එක අපි හැමෝම දන්නවා. ඊට පස්සේ එතනින් එහාට රජයේ ආදායමට වඩා වියදම වැඩි නිසා දේශීය විදේශීය වෙළඳ පොළවල් වලින් අකණ්ඩව ඉහළ පොලිවලට ණය අරගෙන තමයි අපේ රට මේ ආර්ථික අර්බුදයට පත් වුනේ. තොර මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එනකොට IMF වැඩපිළිවෙල යටතේ යම්කිසි රාමුවකට එන්න කියලා එකඟතාවයක් ඇවිල්ලා ඉතාමත් අහිතකර බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා පහුගිය රජය. මොකක්ද ඒකේ අවශ්‍යතාවය වුණේ? රටේ දළදේශීය නිෂ්පාදිතයෙන් 13.5% දක්වා බදු එකතු කිරීම වැඩි කර ගැනීම. ඇත්තරදී ඒ රජය ගත්ත ක්‍රියාමාර්ගය තමයි බදු එකතු කිරීම කාර්යක්ෂම කරනවට වඩා ලේසියම පුළුවන් දේ තමයි බදු ප්‍රතිශත වැඩි කිරීම. මෙතන විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳ අධ්‍යයනයක් තියෙන මන්ත්‍රීවරුන් ඉන්නවා විපක්ෂයේ. එතුමාලා දන්නවා බදු ක්‍රමය සහ ආර්ථික ප්‍රසාරණය අතර තියෙන සම්බන්ධය. බදු වැඩි කරන්න වැඩි කරන්න, පාරිභෝජනයට බදු ගහන්න ගහන්න, ව්‍යාපාරවලට බදු දාන්න දාන්න ආර්ථික ප්‍රසාරණය තමයි ගරු කථානායකතුමනි අහිමි වෙන්නේ. එතකොට ආයෝජකයාටත් බදු වැඩි කරලා, පාරිභෝගිකයාටත් බදු වැඩි කරලා ආර්ථික සාහිකරණය කරන්න ගත්ත ක්‍රියාමාර්ගත් එක්ක තමයි වර්තමාන රජ බලයට පත් වෙන්නේ. ඒ නිසා පැහැදිලිව මේ ගරු මන්ත්‍රීවරුන්ට කියන්න ඕනේ, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහෙ මෙහෙ ලියපු එකක් නෙමෙයි. ලංකාවේ පළවෙනි වතාවට තමයි බලයට නාණ්ඩුවක් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විශ්වාසයකින් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය රකින්න සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න මැදිහත් වීමක් කිරීමත්, ඒ පිළිබඳ සංවාදයක් ඇති කර ගැනීමටත් සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබතුමාලා බැලුවොත් ඒකේ තියෙනවා උපාය මාර්ග, ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති කියලා කොටස් තුනක්. එතකොට ඒ ප්‍රතිපත්ති මත ඉඳගෙන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ බදු සම්බන්ධ ක්‍රියාවලියේදී අපි හැමෝම දැනගන්න ඕන කාරණය තමයි ලංකාව පහුගිය අවුරුද්දේ අවශ්‍ය බදු ප්‍රමාණය එකතු කරගෙන මේ අග්‍රීමන්ට් එක ඉස්සරහට යනවා. ඒ වගේම තමයි මේ වසරේදීත් යම්කිසි බදු ප්‍රතිශතයක් නැත්නම් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමට එකඟ වෙලා තියෙනවා. එතකොට අපේ රට නැවත 2018-19 වගේ තිබ්බ බදු ක්‍රමයකට, අඩු බදු ක්‍රමයකට යන්න නම් මේ ක්‍රියාවලිය අපිට ක්‍රමිකව තමයි කථානායකතුමනි කරන්න වෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය ගැන නොදන්න ආකාරයෙන් කතා කිරීම ඉතාමත් සුදුසු නැහැ කියලා මම උගත් මන්ත්‍රීවරුන්ට කියනවා. ඒ වගේම තමයි දැන් මේ හාල් ප්‍රශ්නය අනෙකුත් ප්‍රශ්න ගේන්නේ මේ ආර්ථිකයේ මේ අවකලමනාකරණය කිරීමේ ප්‍රතිඵල මත. විශේෂයෙන්ම මේ අද තියෙන පනත් සම්බන්ධයනුත් මගේ මේ කතාවේදී පැහැදිලි කරන්නේ ඒ වපසරි. මොකද අපේ රටේ ජාතික සැලැස්මක් සහිතව මෙතුමාලා නිෂ්පාදනය කරා නම්, කෘෂිකර්මාන්තයට වැඩපිළිවෙලක් තිබ්බනම්, කෘෂිකර්මාන්තයේ දත්ත ඒකරාශ කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබ්බනම්, කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩි කරන්න වැඩක් ක්‍රියාත්මක කරලා තිබ්බනම්, අද මේ වර්තමාන ආණ්ඩුව මුණ දෙනත් මීට කලින් තිබ්බ අර්බුදත් ඇති වෙන්නේ නැහැ. එතකොට රටේ කෘෂි නිෂ්පාදන සැලැස්මක් අපේ රටේ නැහැ ගරු කථානායකතුමනි. මොන භෝගය කොතන කොච්චර ප්‍රමාණයකින් වගා කළ යුතුද, ඒ සඳහා අවශ්‍ය කරන නිර්ණායක මොනවද, ඒවට කෘෂිකාර්මික අමාත්‍යාංශය සහ ගොවියා කොහොමද සංවිධානය වෙලා වැඩ කරන්නේ කියලා කිසිම ක්‍රියාවලියක් පහුගිය අවුරුදු 30ට මේ රටේ සිද්ධ වෙලා නැහැ. ඒ වගේම තමයි අපි දැන් බදු ගැන කතා කරනවා, ආර්ථික වර්ධනය ගැන කතා කරනවා, ඒ සඳහා අවශ්‍ය කරන කාර්මික ප්‍රතිපත්තියක්, එහෙම නැත්නම් කර්මාන්ත ප්‍රතිපත්තියක්, සුළු හා මධ්‍ය පරිමාණ ප්‍රතිපත්තියක් මේ ඉස්සරහා ඉඳන් ඉන්න කවුරුත් ක්‍රියාත්මක කරන්න උනන්දු වෙලා නැහැ කථානායකතුමනි. මොකද අපේ රටේ දැන් කර්මාන්ත පුර කියලා කර්මාන්ත අමාත්‍යාංශයට තියෙනවා කර්මාන්ත පුර 50ක්, IDB එකේ 34ක් සහ ඉතිරි ටික කර්මාන්ත අමාත්‍යාංශයට තියෙන. කිසිදු සැලසුමකින් තොරව බිම් මිඩ කඩක් අරගෙන ප්‍රාදේශීය ස්වභාවයෙන් ගත්ත නැත්නම් ප්‍රාදේශීය වශයෙන් ගත්ත ඉඩම් වල කිසිම අයිතියක් කර්මාන්ත අමාත්‍යාංශයට නැතුව තමයි මේ ඉඩම් හදලා තියෙන්නේ. මේ කර්මාන්ත පුර හදලා තියෙන්නේ. මේ කර්මාන්ත පුරවල කිසිම ආදායමක් කර්මාන්ත අමාත්‍යාංශයට එන්නේ නැහැ. වියදම විතරයි. යටිතල පහසුකම් හරියට නිර්මාණය කරලා නැතුව ඉඩම් නැති නිසා කර්මාන්ත කරුවෝ ගිහලා ඉඩම් අරගෙන තම තමන්ට පුළුවන් ආකාරයෙන් නිෂ්පාදනය කර. ඒ වගේ මෙතනින් එහාට ඉඩම් නැති නිසා සමහර කර්මාන්ත කරුවෝ ගිහිලා තමන්ගේ පෞද්ගලික ඉඩම්වල ව්‍යාපාර කරලා අද අර්බුදයට ලක් වෙලා තියෙනවා. ඒක තමයි කථානායකතුමනි කියන්නේ මේ ඔක්කොම අමතක කරලා තමයි මේ වර්තමාන ප්‍රශ්න ගැන මේ අය කතා කරන්න උත්සාහ කරන්නේ. මොකද කිසිම සැලැස්මක් කර්මිකකරණයට තිබිලා නැහැ. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පැත්තෙන් ගත්තොත් ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය තාක්ෂණය, වෙළඳපොළ හෝ ප්‍රාග්ධනය ලබා දීමට මේ අයගේ ප්‍රතිපත්ති මීට කලින් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා අපි ආරාධනා කරනවා අන්නේ ප්‍රතිපත්ති ගැන කතා කරමු කියලා. නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාමාර්ගයක් අරගෙන ඒ ක්‍රියාමාර්ගයේ මාසෙන් දෙකෙන් සිද්ධ වුණ නැහැ කියලා ඇඬුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දිශා නැති. ඒතර අපි බදු අඩු කරනකොට කාලාන්තරයක් තිස්සේ එක එක IMF රිවිව් එකෙන් රිවිව් එකට අපි අර මුලින් සඳහන් කළ තැනට එන බව බුද්ධිමත් ජනතාව ලංකාවේ දන්නවා. ඒ වගේම තමයි විනිමය අනුපාත පැත්තෙන් ගත්තත්, බැංකු ශේත්‍රයේ පැත්තෙන් ගත්තත්, ආනයන අපනයනයේ පැත්තෙන් ගත්තත්, අපේ රටේ ආර්ථිකය අපනයන වර්ධනය කරන්න සුදුසු ආර්ථික ප්‍රතිපත්ති නෙමේ මේ අය ක්‍රියාත්මක කරලා තිබ්බේ. දැන් අපි මේ සියල්ල රිවර්ස් කරන්න අවශ්‍ය වෙනවා. මේ සියල්ල සංවර්ධන ආර්ථික වැඩපිළිවෙලකට, නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙලට පයින් ගහලා සංවර්ධන ආර්ථික වැඩපිළිවෙලකට ගේන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේ ක්‍රියාමාර්ග ගැනීම, මේ ක්‍රියාමාර්ග සංවිධානය කිරීම, මේවට අවශ්‍ය කරන විශ්ලේෂණ සිදු කිරීම තමයි ගරු කථානායකතුමනි මේ වෙනකොට අමාත්‍යවරු සියලුම දෙනා කරමින් ඉන්නේ. ඉතින් මම දැන් එන්නම් මේ පනත් පිළිබඳ අද අපි සාකච්ඡා කිරීමේදී යම්කිසි අවබෝධයක් මහජනතාවටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් සාකච්ඡාවට පහසු වෙන්න ලබා දීම සඳහා. පළවෙනි එක තියෙන්නේ මේ ආනයන අපනයන පිළිබඳ රෙගුලාසියක්. මෙතනදී ගරු කථානායකතුමනි, ඇත්තටම මේ රෙගුලාසිය ඉතාමත් හොඳ රෙගුලාසියක්. මොකද අපේ රටේ භාණ්ඩ අපි මේ ආර්ථිකය විවෘත කරනවා කියලා ගිහිල්ලා කිසිම ප්‍රමිතිකරණයක් නැතුව අපේ රටට භාණ්ඩ හා සේවා ආනයනය කරන්න ඉඩ දීලා තියෙනවා. පහුගිය අවුරුදු 30 පුරාවටම දේශීය කර්මාන්තකරුවා විනාශ වුණේ ප්‍රමිතියකින් තොර භාණ්ඩ මේ රටට ගලායම තුල. ඒතොර දැන් මේ ප්‍රමිතකරණයකට ලක් කරලා තියෙනවා. හැබැයි මෙතන අර්බුදයේ තියෙන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න යනකොට මේක කොච්චර සාර්ථකව ක්‍රියාත්මක වුණාද පහුගිය කාලිකේ. නිසා අපි ජනතාවටත් කර්මාන්තකරුවන්ටත් පැහැදිලි කරලා කියනවා, මේ තියෙන භාණ්ඩ බාහිරාද වලට විතරක් නෙමේ සමස්ත ආනයනික භාණ්ඩ හා සේවා වලට ප්‍රමිතකරණයක් ගේන්න මේ ආණ්ඩුව මැදිහත් වෙනවා. ඒ වගේම තමයි ඇන්ටි ඩම්පින් පොලිසි එක අපි ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කිරීම ඇතුලේ තමයි ගරු කථානායකතුමනි නන් ටැරිෆ් බැරියර්ස් අපිට ගේන්න පුළුවන්. ලංකාව විතරක් නෙමෙයි ඇමරිකාව, ඉන්දියාව, සිංගප්පූරුව මේ හැම රටක්ම නන් ටැරිෆ් බැරියර්ස් හරහා තමයි තමන්ගේ දේශීය කර්මාන්ත ආරක්ෂා කරගෙන තියෙන්නේ. ඒතකොට මේ අද මේ ඉදිරිපත් වෙන නියමයට අනුව මෙතන පොඩි ගැටලුවක් මතුවලා තියෙනවා. ඒක අපි මූල්‍ය කාර්යක සභාවේදී කතා කරා. මොකද මේ භාණ්ඩ හා සේවා ප්‍රමිතිකරණයන් වලට ඉදිරිපත් කරලා තියෙනවා ආහාර ද්‍රව්‍ය 30 ගාණ. ඒ ආහාර ද්‍රව්‍ය වල ප්‍රමිතියට වග කියන්න ඕනේ ශ්‍රී ලංකා ප්‍රමිත ආයතනයේද, එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනයේද කියලා පොඩි ගැටලුවක් ඊයේ පැන නැගුණා. ඉතින් මේ නිසා අපි ඔවුන්ට උපදෙස් දුන්නා මේ පිළිබඳ පොදු එකඟතාවයකට ඇවිල්ලා නීතිපතිතුමාගේ අදහස් අරගෙන එකඟතාවයකට එන්න කියලා. නමුත් මේ සියල්ල ක්‍රියාත්මක විය යුතුයි කියන තැන තමයි වර්තමාන රජයත් ඉන්නේ. මීට වඩා භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් තියෙනවා අපිට නියාමනය කිරීමට අවශ්‍ය. ඉතින් මේ පිළිබඳ රෙගුලාසියක් තමයි තියෙන්නේ. දෙවෙනි කාරණය ගත්තොත් ගරු කථානායකතුමනි, ඊළඟට තියෙන්නේ මේ ෆොරින් එක්ස්චේන්ජ් ඇක්ට් එක, එහෙම නැත්නම් මේ විනිමය පාලන පනත. ඉතින් මේ පිළිබඳ ලංකාවේ විශාල සාකච්ඡාවක් තියෙනවා. මෙතෙක් කාලයක් අපේ රටේ විනිමය පාලන පනතක් හරියාකාරයේ ක්‍රියාත්මක වුණාද, ඒ විනිමය පාලන පනත 2017 දී වෙනස් වුණාට පස්සේ අපේ රටේ උත්පාදිත ධනය කොච්චර ප්‍රමාණයක් පිටරට පාක් කරාද කියලා මහජනතාව අතර, කර්මාන්තකරු අතර දැඩි සංවාදයක් තියෙනවා. ඒ අතරතුර තමයි මේ පනතේ සංශෝධනයක් විදිහට විශේෂයෙන්ම ලංකාවේ ආයෝජනය කරපු ආයෝජකයන්ට තමන්ගේ ප්‍රාග්ධන හුවමාරු, එහෙම නැත්නම් වෙනත් රටක ආයෝජනය කරන ප්‍රාග්ධනයේ විදිහට ගෙනියන්න පුළුවන් සීමාව ඩොලර් මිලියන 2ක තිබිලා තියෙනවා. නමුත් රටේ තිබ්බ විදේශ විනිමය අර්බුදය යටතේ ඒක තහනමකට ලක් කරලා දැන් කෙමින් ඒක නිදහස් කරමින් ඉන්නේ. ඒතර ඒ නිදහස් කිරීමේ වැඩපිළිවෙලේ ඩොලර් මිලියන ඩොලර් ලක්ෂ 5කට ඒ ප්‍රමාණය වැඩි කිරීම සඳහා තමයි මේ පහුගිය කැබිනට් එකෙන් මේ එකඟතාවය ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි මුදල් අමාත්‍යාංශය, එහෙම නැත්නම් මහ බැංකුවෙන් මේ ගැන විමසීමක් කරාම ප්‍රතිපත්තිය තියෙන්නේ දැන් ක්‍රමිකව රටේ විනිමය තත්ත්වයත් එක්ක මේ ලිහිල් කිරීම සිද්ධ කරන්න කියලා. ඒ පිළිබඳ අපිට ලොකු අර්බුදයක් නැහැ. ඒක සිද්ධ විය යුතු කාරණයක්. ඊළඟ කාරණේ අද පාර්ලිමේන්තුවට එන්නේ මේ අවිධිමත් මුදල් හුවමාරු, විදේශ විනිමය මුදල් හුවමාරු. සාමාන්‍යයෙන් ජනතාව දන්නේ මේක උන්ඩියල් ක්‍රමය, නැත්නම් හවාලා ක්‍රමය කියලා. මේ පිළිබඳ දැවැන්ත සාකච්ඡාවක් රටේ ඇති වුණා විදේශ විනිමය අර්බුදයේ තියෙන කාලේ. විශේෂයෙන්ම ලංකාවට ප්‍රේෂණය වන විදේශගත ලාංකිකයන් විනිමය අර්බුදයේදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ 2019 ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විදේශ විනිමය අවකලමනාකරණයට ලක් කරා. ඒ කියන්නේ විදේශ විනිමය හිර කළ එක තැනක තියාගෙන ඉඳලා අපේ සංචිත සම්පූර්ණයෙන් ඩොලර් බිලියන 5ක් නැති කරගත්තා. අන්නේ අවස්ථාවේදී තමයි විදේශගත ශ්‍රී ලාංකිකයෝ තීරණය කරේ වෙළඳපොළ මිලට මේක හිර කරන් ඉන්නවා ආණ්ඩුව. ඒ නිසා අපි වෙනත් ක්‍රම හරහා මේ මුදල් ලැබනවා කියලා. ඒතර නමුත් දැන් මෙතන මේ ගේන රෙගුලාසිය ගේන්නේ ඒකට වඩා විශේෂයෙන්ම විනිමය පාලනයකට වඩා මේ මුදල් විශුද්ධීකරණය කියන කාරණාව මත. මොකද මුදල් විශුද්ධීකරණය සඳහා මේ හවාලා ක්‍රමය එහෙම නැත්නම් උන්ඩියල් ක්‍රමය භාවිතා කරනවා කියලා ලෝකයේ පොදු පිළිගැනීමක් තියෙනවා. ඒ සඳහා මහා බැංකුව ඉදිරිපත් කරන තර්කය තමයි මෙන්න මේ උන්ඩියල් එහෙම නැත්නම් මේ බැංකු ක්‍රමයෙන් තොර මුදල් හුවමාරු කරන ක්‍රමය නියාමනයට ලක් කළ යුතුයි කියන කාරණය. ඉතින් ගරු කථානායකතුමනි, මේ පිළිබඳ අපිට විවිධ අධ්‍යයනයන් සහ තත්ත්වයන් තියෙන නිසා අපි ඉල්ලා සිටියා මහා බැංකුවට විශේෂයෙන් මුදල් කාරක සභාවේදී මේ පිළිබඳ හොඳ විශ්ලේෂණයක්. වෙනත් රටවල් මේ කොහොමද කරලා තියෙන්නේ, ඒකෙන් සාමාන්‍ය මුදල් පද්ධතියට එහෙම නැත්නම් බැංකු පද්ධතියට තියෙන බලපෑම කුමක්ද, මේ රෙගුලේට් කිරීම තුළින් මේ ප්‍රශ්නේ විසඳෙනවද කියලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. නමුත් මේ තියෙන නීතිය අර කාලය පණින් නිසා මේක අද පාර්ලිමේන්තුවට එනවා. මේ ක්‍රියාවලිය ඇතුලේ විශේෂයෙන්ම ඊළඟ කාරණය තමයි මම හිතන්නේ හර්ෂ මන්ත්‍රීතුමත් කිව්වා මේක ජූනි 30 දක්වා කාලයක් දීලා තියෙනවා මේ හුවමාරු කරන ආයතන වලට මහා බැංකුවේ ලියාපදිංචි වෙන්න කියලා. නමුත් අපිට ඊයේ දැනගන්න ලැබුණා මේ දක්වා කිසිම ආයතනයක් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ලියාපදිංචි වෙලා නැහැ කියලා. ඉතින් ඒ නිසා මේකේ ප්‍රායෝගික භාවය පිළිබඳ අපි මහා බැංකුවෙන් විවසීමක් කරා. ඊළඟ කාරණය තමයි මේ එයාපෝට් ports and airport development levy act එකේ මේ වරාය බදු තීරු බදු වල සංශෝධනයක් කිරීම සඳහා පහුගිය ආණ්ඩුව ගත්ත තීරණයක් රැටිෆයි කරන්න කියලා මේ වෙලාවේ ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම සිංගප්පූරු වෙළඳ agreement එකට සම්බන්ධව. ඒතර සිංගප්පූරු වෙළඳ නිදහස් වෙළඳ ගිවිසුම වගේම අනෙකුත් සාකච්ඡා මට්ටමේ තියෙන සමස්ත වෙළඳ ගිවිසුම් පිළිබඳ නවරජයේ ස්ථාවරය මේවා විශ්ලේෂණය කරලා ලබා දෙනවා කියන ප්‍රතිපත්තිය තමයි අපි හිටියේ. ඒ නිසා ඒ කාරණය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ නැහැ. මෙතනදී yes yes please
ගරු මන්ත්‍රීතුමා, finance you all had asked for the Singapore free trade agreement which was in process to be held because you all wanted to do some clarification. That's what you were just saying. I would like to ask, because the Singapore Free Trade Agreement has gone through a lot of study and it's something that's advantageous to the country. But at the same time, the government has taken a position to work on the EDCA agreement. So while you all have agreed there, the Singapore Free Trade Agreement is much more simpler than straightforward. Why is there a delay? It's very important that it gets passed. I would like to know the position of the government regarding the Singapore Free Trade Agreement.
Honorable Deputy Minister.
And also EDCA.
Thank you. Thank you for the question, Honorable Kabir Hashim. Now, the position of the government is that government is in favor of free trade agreements. The problem is... Yes, this is our policy. I think you don't have to applaud because every country globally has grown through free trade agreements. But our experience with the free trade agreements have not been so good. The reason being not the agreement is bad. Reason being whether we had a industrialization strategy, whether we have a product development strategy to make benefits out of it. So since you asked about the Singapore agreement, the concern from the industry was basically due to Singapore is not a producing country. Singapore is more of a, you know, they trade, right? So the concern was how do you identify the country of origin? Now how many products does Singapore has as a value adding thing? And whether it's 30%, 40%, how do you figure this out was a concern of the industry. So that is one reason that we want to really look at this agreement, and it is not avoiding this. We need little bit of time. And on the ICTA, it is that we now, early there were concerns within the ICTA which was originally proposed in 2018. Now we have to negotiate with the Indian government how to rectify those things. I'll give you one example. When I worked in India for 2 years, the Indian government wanted us to prove, my company to prove, that my skill does not exist in India. And we had to show that I am drawing a salary of $25,000 to ensure, to give me permission to work in India for 2 years. So that is a level of restriction that was there. So therefore, what I'm trying to say is on the ICTA also, the agreement has not been reached, the negotiations will start, right? So that what I'm trying to say is that, what I'm trying to say is we are not against the free trade agreements, but we will negotiate, and the ones which have been signed will be reviewed as a government policy. Lastly, anik karana deka, ilangata me casino sambandhayen aayatanayak aayatanayakata adalawa yam kisi niyamaya
avasan
niyamayak minadiyak dena karu kathanayakathumani e sambandhayen ettharama tiyenne iyeth api katha kara me casino casino walata regulasya mat na me ibara karan denna ඊට පස්සේ
ඔබතුමාගේ විලා අවසන් කබිරතුමා ඔබතුමාට ඊළාට මන්ත්‍රීමා ඔබතුමාට හම්බ වෙනවා ඔබ
දිගටම
අපි අපේ සභා හර්ෂදි සිල්වා මන්ත්‍රීතුමා සභාපති හැටියට ඉන්නවා පබ්ලික් ෆයිනන්ස් එකේ ගිය ආණ්ඩුවෙත් අපේ ස්ථාවරයේ තිබුණේ ඒකට නියාමන අධිකාරියක් පත් කර යුතුයි කියලා මේ ලයිසන් එක මේ පිළිගන්න කලින් ඇයි ආණ්ඩුව තාම ඒක කරන්නේ
නැත්තේ
මාස 3ක් ගිහිල්ලා ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා
ඒක තමයි මම කියන්නේ දැන් ඔබතුමා එක පාට් එක ආණ්ඩුවට දාන්න අවශ්‍ය නැහැ ඊ අපි ඔබතුමා කමිටුවේ හිටියේ නැහැ අපි තාමත් හොඳ සාකච්ඡාවක් කරා විශේෂම හර්ෂ සිල්වා මැතිතුමා මතක් කරලා පෙන්නුවා කාලාන්තරයක් තිස්සේ ඉල්ලීමක් කරලා තියෙනවා රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ පනත ගේන්න කියලා රෙගුලේෂන් පනතක් නැත්නම් රෙගුලේෂන් බොඩි එකක් ඒක ගෙනත් නැහැ එතුමාලා ඒක කිව්වා විශේෂයෙන්ම මේ කැබිනට් එකට මේ ඉතාමත් කිට්ටු දිනයකදී ඉදිරිපත් කරනවා කියලා ඒ නිසා අපි කන්ඩිෂනල් අප්‍රූවල් එකක් තමයි මේකට දුන්නේ ඉතින් ලංකාවේ දැනගන්න ඕනේ අපේ රටේ පුරවැසියෝ කැසිනෝ තිබ්බට එය නියාමනය කිරීමට අධිකාරියක් හෝ පනතක් මේ රටේ නැහැ ඒ නිසා නව ආණ්ඩුව ඒ සඳහා මැදිහත් වීමක් කරන්නම් රාජ්‍ය නිලධාරීන්ගේ තිබ්බ පමාව පිළිබඳ අපිට මේ වෙලාවේ වක්කීමක් ගන්න
බෑ
අවසාන වශයෙන් මම ඉවර කරනවා අරු කතානායකතුමා අවසාන වශයෙන් ඊළඟ රෙගුලාසිය තියෙන්නේ පෝට් සිටි එක සම්බන්ධයෙන් එහි නිර්මාණය වෙන බිල්ඩින් වල ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය කරන රෙගුලාසියක් ඉතින් ඒක හොඳ රෙගුලාසියක් ඒ සිද්ධ වෙච්ච යුතු දෙයක් විදිහට අපිත් විශ්වාස කරනවා මෙන්න මේ කාරණා මත අවසාන වශයෙන් මේ සංවාදයේ දියත් වෙන්න ඕනේ මේ සමස්ත කාරණා සමස්ත මෙතෙක් කාලයක් තිබ්බ ආර්ථික ප්‍රතිපත්තියේ අර්බුද නිසා තමයි අපි පත් වෙලා තියෙන්නේ. එතකොට මේ අවශ්‍ය කරන නීති රෙගුලාසි අපිත් ඉදිරියට මේ අපේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා ගේන බවත් සඳහන් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.